కళ్యాణ మిత్రుడుని నీ ఆలోకమత్తును పిరవరువేహి శీలవతి శివని మీ భావన మధ్యస్థాని ప్రవర్తిన మీ తెదిన భావన విడసాని తీర్చునయాయి. భావనావ పిలిబంధవ వివిధవు బహుళవు రసవత్తు అద్దకి కాటత్తి బినవ మే ఆపురాకియ భావనావకేన వచనే ఎహువే అదనువే వాడి ఉనే తదనువే మేట పేర వివిధవు గురువురుని అటతే వివిధవు భావన మధ్యస్థాన అసరుకరణి సహా వివిధ పొతపత కీవమి ఎమెన్న తమ తమంట హితన హితన ఆకారేట మే పుహునువే యదునా ఎమనిసా మే వెడసటహనే ఇలక్కయ భావనావ కుమక్దై హదున్వాదీమ నొవే. ఈయే హెదిన్వీమే సదహన్ కలా వగే అలుత్ పారక్ పెన్ వీమత్ నొవే. ఒక కరణ దేవాల్ వెరది ఏ ఒక్కమ నవత్తన్న మెన్న మేటిక కరణకియా ఏ బందు విప్లవయాక్ కిరీమత్ నొవే. మే దినకీపే అపి ఉత్సాహకరణే అపే గమన మీట వటా వేగవత్ కలయితు నొపమావ యాయితు గమన ముల్తన దియతు కారణయ కల్ దమన్నట వెలావక్నే ఎమనిసా కొహమద గిహి కెనెక్ విధిహెట అమ్మ కెనెక్ తాత కెనెక్ విధిహెట సమారవిట వెడిహిటి ఎక్ విధిహెట సామాన్య జీవితే యుతుకం సహ వగకీం వలట మోహన దెమి ఏ బరత్ ఒసవ ఆగిన యమిన్ మే పారే అన్నే మే దహం మగ హెమదినాటమ వివృత్తాయి దహమ తమన్వ వహగన్నినే దహమ కియన్నే మే పారే ఒబ్బటి అండాయి కియాక్ నే కియా దహమ కిసి కెనికువ వినిశ్చయకరన్నే ఒక హొందద నరకద గుణవద్ద సిల్వద్ద ధనవద్ద ఉగద్ద కులవద్ద బౌద్ధద నే దహమే కిసివత్ అహన్నే నే. మే ధర్మ మార్గే గేట్టునే బ్యారియర్ నే వివృతాయి దహమ తోరాన్ని నే కిరాన్ని నే හලන්නේ නැහැ. සෑම දිනාටම විවෘත වූ ආරාධනයක් දහම කරනවා. එන්න එන්න ඇවිත් බලන්න. ඒහි පක්ෂිකෝ ඇවිත් බලන්න. හැම දිනාටම එතන කියන්නේ මේ ඇවිත් බලන්න කියන්නේ මෙන්න මේ පිරිසට. මේ අය නම් ඇවිත් බැලුවට කමක් නැහැ. මේ අය නම් එපා. දහම එබඳු වාරණයක් පනවන්නේ නැහැ. දිලින්දෙකුට, සිඟන්නේකුට, මලපොතේ අකුරක් නොදන්නා කෙනෙකුට, ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් කරගත්ත කෙනෙකුට, ගුණධර්මයක්, යුතුකමක්, වගකීමක් මේ කිසිවක් දන්නේ නැතිව සම්පූර්ණයෙන් අධාර්මිකව ජීවත් වන අයට මේ හැම දෙනාටම දහම එක වගේ කාරුණිකයි. දහම එක වගේ සුහදශීලී. දහම එක වගේ සංග්‍රහශීලී. මක්නිසාද? දහම කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන නිසා. දහම කිසි කෙනෙක්ගෙන් කිසිවක් පෙරලා අපේක්ෂා කරන්නේ නැති නිසා. දේබඳු කාරුණික වූත් සංග්‍රහශීලී වූත් තවත් දෙයක් අපට ජීවිතේ මුණගැහෙන්නේ. බොහෝ කාරුණික ඇත්තන් මුණගැහෙයි. නමුත් ඒ අයගේ කරුණාවේ සීමා තිබෙනවා. ඒ ආදරේ සීමා තිබෙනවා. කොන්දේසි තිබෙනවා. දොරවල් තිබෙනවා. ගේට්ටු තිබෙනවා. ඒ කරුණාවට, ඒ ආදරයට, පුද්ගලයින්ගේ පෞද්ගලික කරුණාවට සහ පෞද්ගලික ආදරයට ගේට්ටු දොරවල් තිබෙනවා. පෙනේර තිබෙනවා. එම නිසා සමහර වෙලාවට අපිව පිළිගන්නවා, සමහර වෙලාවට පිළිගන්නේ, සමහර වෙලාවට හිනා වෙනවා, සමහර වෙලාවට හිනා වෙන්නේ නැහැ. සමහර වෙලාවට කතා කරනවා, සමහර වෙලාවට ඔරෝනවා. මේ තමයි පෞද්ගලික කරුණාවේ, පෞද්ගලික ආදරයේ ස්වභාවය. විටක පණ දෙන්න ලෑස්ති, තවත් විටක නොදැක්කා වගේ ඉන්න කැමති. නමුත් දහම අපෞද්ගලිකයි. දහම, මේ කතා කරන්නේ දහම ගැන, පුද්ගලයෙක් ගැන නෙවෙයි. මොනවද මෙපමණ කාලයක් කළේ? කොහොමද මේ පමණ කාලයක් ජීවත් උනේ? හොඳින් හිටියද, නරකින් හිටියද, පින් කළාද, පව් කළාද, කෙලෙස් එක්කද හිටියේ? මේ පමණ කාලයක් කොහොමද හිටියේ? දහම අහන්නේ නෑ ඒ ප්‍රශ්නය. දහමට අතීතය වැදගත් නැහැ. අතීතයේ වැදගත් වෙන කාරණා තිබෙනවා. නමුත් දහමට නොවේ. ධර්ම මාර්ගයට නොවේ. කර්මයේ සහ ධර්මයේ වෙනසේයි. මේ දෙක පටලව ගන්න එපා. කර්මයයි ධර්මයයි. කර්මය කවදත් තිබුණු දෙයක්, කවදත් මිනිස්සු කර්ම කරා, හොඳ කර්ම නරක කර්ම ඒවායි විපාකත් විඳිනවා විඳා. මේ බුදු දහමට කිසි සම්බන්ධයක් නැහැ කර්මය. ඒ කර්මයේ පිළිබඳ අංග සම්පූර්ණ සහ ප්‍රායෝගික සහ සරලම විග්‍රහය තියෙන බුදු දහමේ. ඒ ඇත්ත. කර්මයේ තේරුම් ගන්නට බුදුහාඳුරන් වහන්සේගේ දේශනා තරම් සරල ප්‍රායෝගික සහ රසවත් තවත් ඉගැන්වීම් නැහැ. නමුත් කර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ සොයාගත් දෙයක්වත්, උන්වහන්සේ නිර්මාණය කළ දෙයක්වත් නොවේ. කර්මය හැම විටම කතා කරන්නේ අතීතයයි අනාගතයයි ගැන. කර්මය හැම විටම අපට කියනවා ඔබ මේ දේ කළා අතීතේ, මේ දේවල් කිව්වා, මේ දේවල් කළා, මෙහෙම හිතුවා, එහි ප්‍රතිඵල අනාගතයේ ලැබෙනවා. ඒ කළ හොඳ කර්මවල විපාක අනාගතයේ සැප විදිහට ලැබෙනවා. ඒ කළ නරක කර්මවල විපාක දුක විදිහට අනාගතයේ ලැබෙනවා. ද මේ තමයි කර්මයේ සරල ප්‍රකාශනය. මේ තමයි කර්මයේ කතා කරන විදිහ. මේ කර්මය කද ගහ ගන්නත් පුළුවන් ධර්මයේ වෙනුවට. කර්මය කද ගහ ගත්තාම ඒ කදේ පිටිපස්සේ අතීත කර්ම ටික පටව ගන්නවා. ඒ විපාකයේ ඉදිරියෙන් කදේ පටවගෙන මේ කද කරේ තියාගෙන කෙනෙකුට යන්න පුළුවන් මේ ගමන. තර කර්මය කද ගහ ගන්නවද, පොදි බැඳ ගන්නවද, මේ කර්ම මාර්ගයේ ගමන් කරනවද, ධර්ම මාර්ගයේ ගමන් කරනවද? කර්මයේ බදා ගන්නවද, ධර්මයේ ආමන්ත්‍රණයට සවන් දෙනවද? අවාසනාවකට දහම කියා බොහෝ දෙනෙකු බදාගන්නේ කර්මයයි. කර්මය බදාගත් කෙනාට සැපෙන් ඉන්න පුළුවන්. හොඳ කරමින්, කුසල් කර්ම කරමින්, පුණ්‍ය කර්ම කරමින්, කර්ම කරමින් කිසියම් දුරකට සැපෙන් නිරෝගීව ඉන්න පුළුවන්, මේ සංසාරේ යන්න පුළුවන්. ඉවරයක් නැහැ, නිමාවක් නැහැ. නිමාවක් ගැන නම් හිතන්නේ එහෙමනම් එන්න ධර්ම මාර්ගයට. දැන් මේ ධහම අතීතයේ ගැනවත් අනාගතයේ ගැනවත් මහ ලොකුවට බැරෑරුම්ම කතා කරන්නේ නැහැ. ඊයේ මොනවද කළේ, ගිය සතිය මොනවද කළේ, ගිය මාසේ මොනවද කළේ, ගිය අවුරුද්දේ මොනවද කළේ, මේ පමණ කල් මොනවද කරේ, හෙට මොනවද කරන්න යන්නේ, අනිද්දා මොනවද, ලබන අවුරුද්දේ, ලබන ආත්මේ නෑ. දහම ඒ ගැන ලොකු උනන්දුවක් දක්වන්නේ නෑ. දහම සරලව අහන ප්‍රශ්න දෙකක් තිබෙනවා. සරල වහන ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ තමා මේ මොහොතෙහි කරන්නේ කුමක්ද? ඊයේ කලේ මොකද්ද? හෙට කරන්න යන්නේ කුමක්ද? නැහැ. අද මොනවද කරන්නේ? මේ මොහොතෙහි කරමින් සිටින්නේ කුමක්ද? දහම කාරුණිකව අපෙන් අහනවා, මිත්‍රයා, යාළුවා, තමුන් දන්නවද තමුන් මේ මොහොතේ මොනවද කරන්නේ කියලා? වෙයියේ කුමක්ද කළේ මතක් කරගන්න පුළුවන්, මතකයෙන් උත්තර දෙන්න පුළුවන්. සමහර විට දිනපොතේ ලියාගෙන ඇති ඊයේ මොනවද කළේ, කොහෙද ගියේ දිනපොත බලලා කියන්න පුළුවන්. හෙට මොනවද කරන්න යන්නේ අන්න බලාපොරොත්තු වලින් කියන්න පුළුවන්. සමහර විට ලැයිස්තුවක් හදාගෙන ඇති හෙට මොනවද කරන්නේ. ඒ දෙකට උත්තර දීම පහසුයි. නමුත් මේ මොහොතේ කරන්නේ කුමක්ද? දින පොතට උත්තර දෙන්න බෑ. මේ මොහොතේ කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට දින පොතින් උදව්වක් ගන්න බෑ. තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්න බෑ. ඒ ප්‍රශ්නයට මේ දහම එක එල්ලේ ඍජුව ඔළුවට ගැහුවා වගේ අහන ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නට නම් මේ මොහොතේ ජීවත් විය යුතුයි. මෙතන මේ මොහොතෙහි, මෙතන මේ මොහොතෙහි එම නිසා තමයි දහම කියන්නේ සම්දිට්ඨික, අකාලික, මෙතන මේ මොහොත. තැන නම් මෙතනයි, කාලය නම් මේ මොහොතයි. වෙන ස්ථානයක් වෙන කාලයක් නැහැ. දහම දකින්නට දෙවන ප්‍රශ්නේ තමයි දහම අහන, ඔබ කවුරුන් විදියට හරි මෙතෙක් කාලයක් සිටියනේ, හොඳ කෙනෙක් විදියට, නරක කෙනෙක් විදියට, සතුටින් ඉන්න කෙනෙක් විදියට, දුකෙන් ඉන්න කෙනෙක් විදියට, ඇවිස්සෙන කෙනෙක් විදියට, සෙලවෙන කෙනෙක් විදියට, යම් යම් දේවල් වලට ගිජු කෙනෙක් විදියට හිටියනේ. ඒක මට ප්‍රශ්නයක් නෑ. දහම කියනවා කෙලින්ම, ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔබ කවුරු විදිහට මෙතෙක් කාලයක් හිටියද කියන එක, කවුරුන් විදිහට ඔබ මේ 2018 ජනවාරි 25 වෙනකල් හිටියද මට වැදගත් නෑ. මට අදාළත් නෑ. මට වැදගත් වෙන්නේ අද ඔබ කවුරුන් විදිහටද ඉන්න යන්නේ. ඒ හිටිය කෙනාවම අදත් ජීවත් කරවන්නද යන්නේ? මෙතෙක් කාලයක් හිටි කෙනා විදිහටමද අදත් ඉන්න යන්නේ? එයාවමද අදටත් ගේන්නේ? ඒ බීජමද අදත් පැල කරන්නේ? ඒ ගහටමද අදත් පෝර දාන්නේ, වතුර දාන්නේ? ඒ ගහේම ඵලද අදත් නෙලාගෙන අනුභව කරන්නේ? එහෙමනම් උත්තරේ ඕනම් දෙන්න තියෙන පිළිතුර ඕනම් එහෙමනම් දහම කියනවා මගෙන් වැඩක් නැහැ. ඔය ඉන්න විදිහට ඉන්න නම් ඕනේ, එහෙමනම් ඒ විදිහට ඉන්න මාව අවශ්‍ය නැහැ. දහමක්, භවනාවක්, සිහියක්, නුවණක්, සමාධියක්, අවබෝධයක් ඒ කිසිවක් අවශ්‍ය නැහැ හිතිය විදිහට ඉන්න. දහම මේ කාරණය අසන විට සහ විමසන විට බහුතරයක් දෙන පිළිතුර නම් ඔව් හිතිය විදිහට ඉන්නේ කොහොඳයි. ප්‍රශ්න තිබුණා. හැබැයි ප්‍රශ්න ටිකත් එහා මෙහා කරගෙන ඔය හිතිය විදිහම ටිකක් පොලිෂ් කරගෙන ඉන්න පුළුවන්. ඉන්න ඕනේ. ඒ බහුතරයට දහම මග හැරෙනවා. මේ ධර්ම මාර්ගයට පිවිසෙන දොරටුව ඒ බහුතරයට මග හැරෙනවා. ඒ අවස්ථාව ගිලිහෙනවා. මක්නිසාද? හිතිය විදිහ පහසුයි. හිතිය විදිහට තමා පුරුදු වී තිබෙන්නේ. කාලයක් කිසියම් රටාවකට කෙනෙකු කටයුතු කළාම ජීවත් වුණාම එය පුරුද්දක් වෙනවා. එයට ඇබ්බැහි වෙනවා. එතන තමා සැපතියෙන් එය මම වෙනවා. දැන් මේ මම හැදෙන්නේ කොහොමද කියන කාරණයට බොහොම සරල පිළිතුරක් මෙතනින් මතු කරගන්න පුළුවන්. මම හැදෙන එක විදිහක් තමා මම හැදෙන එක ආකාරයක් තමා පුරුදු ඇබ්බැහිවීම. දැන් ඒ පුරුදු සහ ඇබ්බැහිවීම වලටයි මම කියන්නේ. මගේ හැටි මෙහෙමයි. මම මෙහෙම කෙනෙක්. මම හොඳට හොඳයි. මම ඉවසන කෙනෙක්. මම කාටවත් කරදරයක් කරන්නේ නැති කෙනෙක්. දැන් මේ ආකාරයට මම පිළිබඳ චරිත ලක්ෂණ හැදෙන්නේ කාලාන්තරයක් කිසියම් රටාවකට නැවත නැවත කටයුතු කිරීම නිසා. ඒතර මම හැදෙනවා. අච්චුවකින් එළියට එනවා. ඒතකොට ඒ එළියට එන දේ අච්චුවේ හැඩය ගන්නවා. කිසියම් දෙයක් අච්චුවක හැඩයක් ගන්න ඒ අච්චුව ඇතුලේ නිශ්චිත කාලයක් ජීවත් වෙන්නට ඕන. ඕනෑම අච්චුවක්, කොකිස් අච්චුව ගත්තත් ඒ පිටි ටික ඒ අච්චුව හැඩේ ගන්න ඒ අච්චුවත් එක්ක කිසියම් කාලයක් ඉන්න ඕනේ. කාලේ කොපමණද කියන එක වැදගත් නෑ, කාලය අවශ්‍යයි. ඒතර අච්චුවක් එක්ක කිසියම් කාලයක් හිටියොත් ඉන් පස්සේ අච්චුව නැති වුණත් තමන් ඒ අච්චුවේ හැඩය ගන්නවා. යම් යම් අච්චු සමග ආකෘතිත් එක්ක පොකිසච්චුවත් එක්ක හිටියා වගේ පිටි ඒ මිශ්‍රණය අපි එක එක අච්චුත් එක්ක යම් යම් කාල සීමාවන් ජීවත් වීම නිසා ඒ අච්චුවල හැඩයට ඇවිත් තිබෙනවා. මෙන්න මම දැන් දහම අහනවා. ඔය එක එක අච්චුවල හැඩයට හිටියා ඇති කියලා හිතෙන්නේ නැද්ද? තවදුරටත් අච්චුවල හැටියටද ඉන්න හදන්නේ? කෝපයේ අච්චුව, ඒ කෝපයේ අච්චුව ඇතුලේ අපි ටික වෙලාවක් හිටියාම අපිත් ගන්නවා ඒ හැඩේ, කෝපයේ හැඩේ. ස්නේහයේ හැඩය, කාමයේ හැඩය, ඊර්ෂ්‍යාවේ හැඩය, මානයේ හැඩය, කම්මැලිකමේ හැඩය, නුරුස්නා භවයේ හැඩය, අතෘප්තියේ හැඩය, මොනම දෙයකින්වත් සෑහීමකටපත් නොවන හැඩය, ඒ අච්චු දැන් නැහැ. නැති වුණත් ඒ ගති අපේ ළඟ ඉතිරි වෙලා දැන් කොකිස් අච්චුව නැහැ. නමුත් ඒ කොකිස් එක ඒ හැඩේටම හරියටම ඒ විදිහටම ඉන්නවා. එතනදී දහම පමණක් අහනවා. ඔබට ඔය විදිහටම කොකිස් එකක් විදිහටම දිගටම ඉන්න ඕනේද? ඔබ සතුටුද? ඔබ ගැන සෑහීමකටපත් වෙනවද? ඔබට අවශ්‍ය කුංචි මුක්කුවක්ද ওই විදිහටම දිගටම වැටෙන්නේ නැතුව ඉන්න? මුක්කු ඕනේ තරම් තිබෙනවා. මේ මුළු ලෝකයේම මුක්කු, මුළු ලෝකෙම අපට මුක්කු ගසනවා. අපි විදිහටම ඊයේ හිටියේ අපි විදිහටම හෙටත් ඉන්න මුළු ලෝකෙම. දහම පමණයි මුක්කුවක් නොවන්නේ. මුක්කුවක් නොවෙනවා පමණක් නොවේ, දහම සමහර විට මේ මුක්කු වලට ගහනවා කඩාගෙන වැටෙන්න. මුක්කු ටික වැටුනහම ඒ මුක්කු උඩ කරණම් ගැසූ අපත් ඇදගෙන වැටෙනවා. ධනෙ කියන්නේ මුක්කුවක්. මේ හිතේ විදිහට දිකටම ඉන්න ඒ ධනේ නැමැති මුක්කුව, දේපල නැමැති මුක්කුව, වස්තුව නැමැති මුක්කුව අපි පාවිච්චි කරනවා. කායික නිරෝගිකම කියන්නේ මුක්කුවක්. ඇයි හොඳයිකම්, හිතවත්කම්, ඥාතිකම් කියන්නේ මුක්කු. දැනුගත්කම කියන්නේ මුක්කු. එතන මේ මුළු ලෝකේම මුක්කු ගොඩක්. මුක්කුවක් නොවන දෙයක් මේ ලෝකේ නෑ. ඒ සියලු මුක්කු උඩ අපි අපේ ජීවිතය රඳවලා ස්ථාවරයි කියලා හිතලා රැවටිලා මේ මුක්කු වලට ඒ මුක්කු උඩ අපි පිනුම් ගහනවා, කරණම් ගහනවා, සර්කස් පෙන්නනවා, විනෝද වෙනවා, නටනවා, ගීත ගයනවා, විහිළු තහළු කරනවා. Mm. මේ ලෞකික මුක්කු උඩ හදාගත්ත සාංසාරික අට්ටාලය ස්ථිරයි, ශක්තිමත්, තාවරයි කියන ඒ විශ්වාසයෙන් සහ ඒ දිට්ඨියෙන් රැවටිලා එසේ පිනුම් ගසන විට ලොකු පිනුමක් අපි මේ මුක්කුවක් උඩ ඉඳගෙන උඩට ගහනවා. ගහලා ආපහු එනකොට අර මුක්කුව එතන නැහැ. ඒ අට්ටාලේ නැහැ දැන්. උඩ පයින්කොට තිබුණා. හිතන්න මොහොතකට උඩ පනින්නේ අපි ඒ උඩ පැන්න තැන ආපහු එනකොට ඒ විදිහටම තියෙයි කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසයෙන් නිසා බය නැතුව උඩ පනින්න පුළුවන්. එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒ පය ගසා සිටි පොළව ඒ විදිහටම තියෙනවා. නමුත් මේ මුක්කු උඩ අපි හිටගෙන ඉන්නකොට අපි උඩ පැන්නහම සමහර විට ආපහු පොළවට එනකොට ඒ පය ගහගෙන හිටිය මුක්කුව නෑ. ඒක ඇදගෙන වැටිලා කවුරු හරි අරන් ගිහිල්ලා. ඉතින් වැටෙනවා. කොපමණ පහලට වැටෙනවද දන්නේ නෑ. පහලක් නෑ. දැන් මේ තමයි ඇත්ත. පොළවක් නෑ. මේ මවාගත් මුක්කු, මනසින් හදාගත් මුක්කු වලට පදනමක්, අත්තිවාරමක්, පොළවක් නෑ. පහළට වැටෙනකොට දිගටම වෙන්නේ වැටෙනවා. කීවරයක් නම් මේ සාංසාරික අට්ටාලයෙන් අපි වැටිලා ඇද්ද? අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, මේ දේ තියෙනවා, අර දේ තියෙනවා කියලා හිතාගෙන සැලසුම් හදා කටයුතු කරන මේ බලනකොට උඩ පැනලා මහා ආඩම්බරයෙන් සහ උද්දාමයෙන් ලොකු උඩ පිනුමක් ගහලා ආපහු වෙනකොට ඒ හිටිය තැන නෑ, හිටිය කෙනා නෑ, එයාගේ හිතවත්කම නෑ, ආදරේ නෑ, සෙනෙහස නෑ. දැන් එතන කවුරුවත් නැහැ අපි වල්ලා ගන්න. වැටෙනවා. තවත් මුක්කුවක් මුණ ගැසෙන තුරු වැටෙනවා. නැවතත් මුක්කුවක් ලැබුණාම ඒ මුක්කුව උඩ ටික කාලයක් ඉන්නකොට හිතෙනවා මේක ස්ථිරයි, හෙල වෙන්නේ නැහැ, ගිලා බහින්නේ නැහැ, නාය යන්නේ නැහැ. දැන් නම් හරි. එහෙම හිතලා ඒ උඩ නැවතත් අපි ජීවන මන්දිරයේ ගොඩනගන්න යනකොට ආයෙත් වෙන්නේ ඒ වින්න හැයම තමයි. දැන් දහම මුක්කුවක් නන් නොවේ. උත්සාහ කරන්න පුළුවන් කෙනෙක් දහම මුක්කුවක් විදිහට පාවිච්චි කරන්න මේ සියලුම ස්ථාවර මුක්කු ස්ථාවර කරගන්න. මේ හෙලවෙන මුක්කු, දිරු මුක්කු, ගිලා බහින මුක්කු ස්ථාවරව තියාගන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මයට. අනිත්‍ය වූ ලෝකය නিত্য කරලා දෙන්න පුළුවන් දහමට කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මේ බලාපොරොත්තුෙන්, මේ විශ්වාසයෙන් තමයි බොහෝ චාරිත්‍ර, වාරිත්‍ර සහ පින්කම් කරන්නේ. ඒ චාරිත්‍ර වාරිත්‍ර සහ පින්කම්වල කිරීමේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනේ කුමක්ද? අනිත්‍ය වූ දේවල් නිත්‍ය කර ගැනීමයි. නැති වෙන දේවල් නැති වෙන්නට නොදී දිගටම පවත්වාගෙන යන්නයි. දහම කවදාවත් හා කියන්නේ නැති එකඟ නොවන බලාපොරොත්තුවක්. ඒ දහම හා කියන්නේ නැති වුණත් එකඟ නොවුණත් අපට තිබෙනවා විශ්වාසයක් මේ දහමට පුළුවන් අපේ අනිත්‍ය වූ ජීවිතේ නිත්‍ය කර දෙන්නට. අවිනිශ්චිත වූ ජීවිතය නිශ්චිත කර දෙන්නට. අන්න එතනදී දහම කියන්නේ මාර්ගයක් නොවේ. දහම ප්‍රතිපත්තිය, ප්‍රතිපදාවක්, මාර්ගයක් විදිහට නෙමෙයි බහුතර ලෝකයේ පාවිච්චි කරන්නේ. මැජික් එකක් විදිහට නැති දේවල් ඇති කරන්න පුළුවන්. මායාවක් විදිහට දහම මැජික් පෙන්වන්නේ. දහමට අවශ්‍ය නම් මැජික් පෙන්වන්නට පුළුවන්. නමුත් දහම මැජික් පෙන්වන්නේ. දහම පෙන්වන්නේ ඇත්ත යථාර්ථය. දහම එක පැත්තකින් මෙහෙම කියමින් මේ ලෝකය මේ හදාගත්ත හැම එකක්ම වෙනස් වෙනවා කියමින්, අනිත් පැත්තෙන් ඒ ධර්මම ඇවිත් ඒ වෙනස් වෙන දේවල් වලට වෙනස් වෙන්න නොදී ස්ථිරව දිගටම තියාගන්න උදව් කරයි කියලා හිතනවාද? මෙහෙම දෙපිට කාට්ටු හැසිරීමක් ධර්මෙලි නෑ. ධර්ම එක පැත්තකින් කියනවා මේ කාට් මේ කිසි දෙයක් ඔබට අයිති නෑ, අනත්ත. දෙහෙම කියන ගමන් අපි හිතනවද මේ දහමට අපි වැන්දොත්, පුද පූජා කළොත්, ටික කාලයක් එහෙම කළොත් මේ අපිට අයිති නැති දේවල් අපිට අයිති කරගන්න පුළුවන් වෙයි. මේ දහම අපිට උදව් කරයි ඒ දේවල් අපිට අයිති කරගන්න. එහෙම පුද්ගලයන් හැසිරෙනවා ඇති. පුද්ගලයන් එකක් කියමින් තව එකක් කරන ස්වභාවයේ ඒ පුද්ගල ස්වභාවය. හැබැයි දහම ඍජුයි. දහම කියන්නේ මොකද්ද? ඒ දමා කරන්නේ කරන්නේ කුමක්ද? ඒ තමා කියන්නේ. දහම අහන්නේ දෙවෙනියට මේ ප්‍රශ්නයයි, ඔබට ඔබ විදිහටමද දිගටම ඉන්න ඕනේ? ඔය හිතිය විදිහටමද දිගටම ඉන්න ඕනේ? විතක සතුටු වෙමින්, තවත් විතක අසතුටු වෙමින්, විතක හිනහෙමින් සහ විතක හඬමින්, විතක උද්දාමයෙන් උඩපණෙමින් සහ තවත් විතක කම්පාවෙන් නැදගෙන වැටෙමින් විතක ආදරයෙන් බැඳෙමින් පණ උනත් දෙන්න සූදානමින් සහ තවත් විතක වෛරයෙන් පුපුරමින් විනාශ කිරීමේ සිටිවිලි වලින් පිරීලා එහෙමද ඉන්න ඕනේ? එහෙමනම් ඉන්න ඕනේ. දහම කියනවා මගෙන් වැඩක් නැහැ, මගෙන් ඔබට පළක් නැහැ, ඔබ වෙන කෙනෙක් හොයාගන්න. හැබැයි ඔබට අවශ්‍ය නම් වෙනස් වෙන්න, ඔබට අවශ්‍ය නම් වෙනස් වෙන්න, මේ වෙනස් වෙන ලෝකය වෙනස් කරන්නට නොවේ, වෙනස් වෙන ලෝකය වෙනස් වීම නවත්තන්නටත් නොවේ. ලෝකයට යන ගමන යන්න ඇරලා ඔබට අවශ්‍ය නම් වෙනස් වෙන්න, ඔබට අවශ්‍ය නම් අලුත් කෙනෙක් වෙන්න, ඔබ තුලින් නව මිනිසෙකු නිර්මාණය කරගන්න අවශ්‍ය නම්. හැපේදී උඩපණින, දුකේදී ඇදගෙන වැටෙන ඒ බොළඳ කෙනා වෙනුවට මේ හැපේදී දුකේදී ශාන්තව ඉන්න පුළුවන් කෙනෙක්, එහෙම කෙනෙක් වෙන්න කැමති නැද්ද? මේ අවස්ථාව, මේ අවකාශය, මේ දොර දහම විවර කර දෙන විට බොහෝම ටික දෙනයි, බොහෝම ස්වල්ප දෙනයි, අතේ ඇඟිලි ගානට අල්ප වූ පිරිසකුයි මෙයට එකඟ වෙන්නේ. කුමන කාරණයකද? සැපේදී දුකේදී ශාන්තව ඉන්න. සැපේදී සියල්ල හරි ගියා, දිනුවා, දැන් ඔක්කොම හරි කියා උද්දාමයෙන් සහ ආඩම්බරයෙන් උඩ පනිනවා වෙනුවට දුකේදී කම්පාවෙන් අයියෝ මේ මොකද වුනේ, මට මෙහෙම වුනේ ඇයි කියා ඇදගෙන වැටෙනවා වෙනුවට මේ අත්දැකීම් දෙකේදීම සැපේදී දුකේදී ශාන්තව ඉන්න කැමැති, ඉන්න අවශ්‍යතාවය තියෙන්නේ ඒ එසේ සිටීමෙහි අගය වටිනාකම වැටහෙන්නේ බොහෝම ටික දෙනාටයි. බහුතරයක් හොයන්නේ ඒ ශාන්ත බව නොවේ. කොහොමද දිගටම උඩ පැන පැන ඉන්නේ? කොහොමද හැමදේම හිනා වෙවි ඉන්නේ? අඩන්නේ නැතුව, කම්පා වෙන්නේ නැතුව, ඇදගෙන වැටෙන්නේ නැතුව කොහොමද හැමදේම මේ සැප බදාගෙන ඉන්නේ? බහුතරයක් සොයා යන්නේ ඒ සදාකාලික වුණු ආස්වාදය. එහෙම ආස්වාදයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. නමුත් හොයාගෙන යන්නේ ආස්වාදයේ සදාකාලිකත්වයයි. ප්‍රතික්ෂේප කරන්නේ ආදීනමයි. බහුතරයක් ලුහුබඳින්නේ ආස්වාදයයි, ප්‍රතික්ෂේප කරන්නේ ආදීනවයි. බහුතරයක් බදාගන්නේ සැපයි, පයින් ගසන්නේ දුකටයි. වැළඳ ගන්නවා සැප, පිටුපානවා දුක. දේ තමා ජීවත් වීම. මොන දේ කළත්, මොන අර්ථකථන දුන්නත් ජීවිතේට ජීවත් වෙනවා කියා සාමාන්‍ය කෙනෙකු කරන්නේ සැප වැළඳ ගැනීමයි, දුක ප්‍රතික්ෂේප කිරීමයි, සැපට අඬ ගැසීමයි, දුකට පයින් ගැසීමයි. එකවාරයක් නොවේ, දෙවාරයක් නොවේ, දහදොළොස් වාරයක් නොවේ, සිය දහස් වාරයක් නොවේ. ජීවත් වන හැම මොහොතකම සිතන සිටිවිල්ලක, කියන වචනයක, කරන ක්‍රියාවක චේතනාව වෙන්නේ එක්කෝ සැප බදා ගැනීම, නැතිනම් දුක ප්‍රතික්ෂේප කිරීම, දුකට පයින් ගැසීම. ඉදිරිපස තොරටුව විවෘත කර රතු පාවාඩේලා සැප පිළිගන්නවා, ඇරයුම් කරමින් එන්න කියා තිබෙන දුක් පිළිකන්නේ එළියට විසික් කරනවා. හරියට ඉදුණු රසවත් හොඳට ලස්සනට තියෙන පළතුරු එළවලු අපි ඉස්සරහ දොරින් ගේට ගේන්නේ, ලස්සන මල් පිපිලා සුවඳ හමන. හැබැයි පරවුණහම, කුණු වුණහම, නරක් වුණහම සහ පිළුණු වුණහම ඒ සියල්ල විසික් කරන්නේ පිළිකන්නේ දොරෙන්, පිටුපස්ස දොරෙන්, ඉස්සරහින් නෙවෙයි. මෙබඳු ගෙහිමියෙක් තමා ඔබ සහ මම. දැන් මෙහෙම ගෙදරක සිටිමින්, දොරවල් දෙකක් තියෙන ගෙදරක සිටිමින් සියලු සැප ගේ ඇතුළට ගන්න බලනවා. ඉදිරිපස දොරින් ඉදිරිපස දොර හරි විශාලයි, ලොකුම දොර ඉදිරිපස දොර, ප්‍රධාන දොරටුව සුබ දිශාවට තියලා තියෙන්නේ, ලස්සනයි. පාවඩ එළලා හරි පිරිසිදුයි. එන්න 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 නැවත නැවත අපි සැපට ඇරියුම් කරනවා. එන්න 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 මගේ ගෙදරට. මොන හේතුවකින් හරි මේ හේතුව ගැන හොයන්න සාමාන්‍ය කෙනෙක් උනන්දු වෙන්නේ. කවර වූ හේතුන් නිසා මේ ගේ ඇතුලේ දුක පදිංචි වුණහම ඒ පදිංචි වුණු දුක අපි පිටිපස්සේ දොර ඇරලා පයින් ගහලා එළියට දානවා, විසික් කරලා දානවා, ඉඳුල් වතුර විසික් කරනවා වගේ. දැන් මෙහෙම ගෙදරකයි අපි ඉන්නේ, මේ සංකේතය මතක තියාගන්න. ඔබ සිටින්නේ මේ ගෙයි මැද, ඉදිරිය බලාගෙන ඊළඟ සැප මොකද්ද, ඊළඟ සතුට මොකද්ද, ඊළඟ ආස්වාදයේ කුමක්ද කියා බලාපොරොත්තුවෙන් සහ සැලසුම් කරමින් සහ ඇරයුම් කරමින් ඒ වෙනුවෙන් වියදම් කරමින් ඊළඟට එන සැප බදාගන්නට, වැළඳගන්නට දෑද්දිබු කරමින් ඒ එක් මුහුණුවරක් එක් වේශයක් ඊළඟ වේශය තමා මේ ගේ ඇතුලේ මොන හේතුවකට හරි ඇති වී තිබෙන දුක්, පැමිණි දුක්. දැන් මේ දුක් වලට පයින් ගහන ස්වභාවය අර පිටුපස පුංචි දොර ඇරලා මේ හැම දුකකටම පයින් ගහනවා. එතකොට මේ එකම මම දෙබිඩි හැසිරීමක දැක ඇති සමහර විට එක පැත්තක දෙවි කෙනෙක් අනිත් පැත්තේ අක්ෂේ එක පැත්තක දේවතාවියක් පිටුපසින් බැලුවහම යක්ෂණියක් ඉන්න රූප. මේ එක්කෙනාට තිබෙනවා ද්විත්ව හැසිරීමක්, දෙබිඩි හැසිරීමක්. එක් පැත්තක් හරි ලස්සනයි සීදේවි, හරි ප්‍රසන්නයි, සිනහසෙන මුහුණක්, සියල්ල වැළඳ ගන්නට දිගු කළ දෑත්. හැබැයි අර පිටුපස රූපය නැත්නම් අනික් පස රූපය හරි භයානකයි, හරි දරුණුයි. දත් විරිත්තගෙන ආයුධ අරගෙන දඬුවන් දෙන කෙනෙක් ඉන්නේ. දැන් මේ බඳු රූප බලි පිළිම දැක ඇති හැම දෙනාම එකම රූපේ එක පැත්තක දෙවි කෙනෙක් හෝ දේවතාවියක්, අනිත් පැත්තේ යකෙක් හෝ යකිණියක්. මල් අතේ තියාගෙන එන හැම දෙනාම පිළිගන්න ලෑස්ති වුණු, ආදරය පිරුණු, ආදරයේ සුවඳ හමන පුද්ගලයා. ඊළඟට වෛරේ ශාපය කපල කොටල විනාශ කරලා විසික් කරන්න පයින් ගහන්න ලෑස්ති වුණු ස්වභාවය ආයුධ අතට ගත්ත. දැන් මේ කවුරු සංකේතමත් කරනවාද කියන එක නෙමෙයි, මේ ස්වභාවය හැම දෙනා තුළම තිබෙනවා. සැපට සැපක් පැමිණෙන විට දෙවි කෙනෙක්සේ කාරුණික වෙන, පරිත්‍යාගශීලී වෙන, හොඳ වෙන, සුහදශීලී වෙන, විවෘතව වැළඳ ගන්නට උත්සාහ කරන ස්වභාවයත්, දුකක්, වේදනාවක්, අපහසුතාවයක්, ප්‍රශ්නයක්, ගැටලුවක් පැමිණෙන විට දරුණු වෙන, යකෙක් වෙන, සටන් කරන, එරෙහිව යන, කුඩු කරන, විනාශ කරන, පයින් ගසන ඒ රාක්ෂස භාවය. මේ මම නැමැති කෙනාගේ ස්වභාවය. මේ මම කියන්නේ එක්කෙනෙකුට නෙවෙයි, මේ දෙබිඩි එකතුවක්, නියුන් ස්වභාවයක් නිසා මම කියලා එක්කෙනෙක් හොයාගෙන යන්න එපා. මෙන්න මම, එහෙම එක්කෙනෙක් නෑ, අඩුම ගානේ මෙතන දෙදෙනෙක් එකතුවක්. ඒ නිසා මම කියන්නේ සංඛාරයක්. විසංඛාරයකට නොවේ මම කියන්නේ. සුද්ධ වූ දෙයකට නොවේ මම කියන්නේ, ඒක අසුද්ධයි. එකතුවක් දෙබිඩි හැසිරීමක්, නියුන් ස්වභාවයක්, ද්විත්ව රංගනයක්. හොඳ දේවල් වලට, ලස්සන දේවල් වලට, ප්‍රියමනාප දේවල් වලට දෙවි කෙනෙක් වෙන ස්වභාවය, ඒ හොඳ ප්‍රශංසා සැප ඉදිරියේ දෙවි කෙනෙක් ඉන්නේ. හැබැයි නින්දා, ගැරහුම්, අලාව, දුක, මේවා එනකොට ඒවා ඉදිරියේ ඉන්නේ අර දෙවියන් නෙවෙයි, යකෙක්. විතක දෙවි කෙනෙක් ස්තේද, තවත් විතක යක්ෂයෙකුසේද මේ මොහොත වනතුරු ජීවත් වුණා සැප බදා ගනිමින් සහ දුක ප්‍රතික්ෂේප කරමින් දැන් දහම අහනවා ප්‍රශ්නය දහම ඇවිත් මේ දහමාවේ ඉදිරියේ දොරටුවෙන්ද ප්‍රධාන දොරටුවෙන්ද පිළිකන්නේ දොරෙන්ද මොන දොරෙන් හරි දහම ඇවිත් අපෙන් අහනවා බොහෝම ලස්සන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ කවුරුවත් ඇහුවේ නැහැ ඒ විදිහට ඇහුවනම් අපි තාම සංසාරේ ඉන්නේත් නැහැ දහම ඇවිත් මේ දෙවියන්ගෙන් අහනවා මේ සැප බදාගන්න අත් දෙක දික් කරගෙන ලස්සනට හිනාවේගෙන සුවඳ ඇති මල් වට්ටියක් අතේ තියාගෙන මේ සැප පිළිගන්නට පෙර ගමන් යන මේ දෙවියන්ගෙන් මේ දේවතාවගෙන් මේ දේවතාවියගෙන් දහම අහනවා ප්‍රශ්නයක් ඔබ මේ තවත් එක සැපක් බදාගන්න ලෑස්ති වෙලා ඉන්නේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නද ඔබෙන් දැන් එහෙම ඇහුවාම ඒ ප්‍රශ්නේ හඬවත් අපි දහමට ඉඩ දෙන්නේ නැහැ. වෙලාව නැහැ. පහු වෙන්න බෑ, පරක්කු වෙන්න බෑ. පරක්කු වෙලා මේ මට අත්දකින්න තියෙන සැප මගහැර ගන්න බෑ මට. ඒ නිසා මේ දහමට ඒ ප්‍රශ්නේ හඬත් අප බොහෝ දෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. සැපක් විඳිනකොට. සැපක් විඳින්න හිතාගෙන ඉන්නකොට සැපක් විඳින්න සැලසුම් කරනකොට සහ ඒ සැලසුම් ක්‍රියාත්මක කරනකොට අපිට වෙලාවක් නැහැ අනම්මනම් කියන ඒවට අවධානය යොමු කරන්න. එතකොට දහම කියන්නේ අනම්මනම්. හොඳින් ඉන්නකොට සතුටින් ඉන්නකොට. හැබැයි දහම අහනවා කොහොම හරි රිංගල ඇවිත් අහනවා මේ ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? දැන් ඔබ ජීවිත කාලෙම කරේ සැප බදා ගන්න එකනේ. එකකට පසු එකක් එකකට පසු එකක් බදාගත්ත සැපක් ඉතිරි වෙලා තියෙනවද? දැන් කොපමණ සැප බදාගෙන ඉන්නවද? බදාගත්තද කියලා නෙවෙයි අහන්නේ. බදාගෙන ඉන්නවද? ওই බදාගත්ත සැප තමන්ව තාම වළඳගෙනද ඉන්නේ? ඒ ගැන හිතන්න මේ දේවතාවට දේවතාවියට ඉස්පාසුවක් නැහැ. මේ වෙලාවේ මොකද්ද බදාගෙන ඉන්නේ? බදාගන්න යන්නේ මොකද්ද? ඊළඟට විඳින්න යන්නේ මොන විදිහ ආස්වාදයක්ද? බොහෝ විට කියන්නේ පස්සේ එන්න. දැන් කතා කරන්න වෙලාවක් නැහැ, පස්සේ එන්න. අපි ඉතින් ආයෙත් ඇවිත් ওই ප්‍රශ්නය අහුවාම ආයෙත් කියනවා පස්සේ එන්න. පස්සේ එන්න. මේ බදාගත්ත කිසි සැපක් අපිව බදාගෙන ඉන්නේ නැහැ. අතැඟිලි අතරින් රූටා යන දියසේ ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට අතුරුදහන් වෙනවා. ජීවිත කාලෙම කරේ සැප බදා ගන්න එක. හැබැයි බදාගත්ත සැපක් බලනකොට නම් ඉතිරි වෙලා නැහැ. ඊළඟට මේ දහම අනිත් පසින් ඇවිත් අර යක්ෂයාගෙන් අහනවා. දැන් දුකක් එක්ක ආයුධ අමෝරාගෙන සටන් කරන දුක පළවා හරින්නට දුකට පයින් ගහන්නට දුක ප්‍රතික්ෂේප කරන්නට දුකට පිටුපාන්නට දත්මිටි කාගෙන ගොරවගෙන යක්ෂ ආවේශ වී මහ සංග්‍රාමයේදී සිටින මේ යක්ෂයාගෙන් දහම අහනවා ඔබ ජීවිත කාලෙම කරේ දුකට පයින් ගහන එකනේ එලේන දුකට පයින් ගැහුවනේ දැන් ප්‍රතික්ෂේප කරපු දුකක් තියෙනවද දුක ඔබට පුළුවන් වුණාද සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න දැන් දුකක් විඳින්නේ නැද්ද දැන් ඒ ප්‍රශ්නේ අහනකොටත් ඒට පිළිතුරු දෙන්නත් මේ දුකට විරුද්ධව සටන් කරන යක්ෂයාට වෙලාවක් නැහැ මේ මගේ ඔළුව ගිනි අරන් තියෙන වෙලේ සුරුට්ටු පත්තු කරන්න එන්න එපා. පස්සේ කතා කරමු මේ ප්‍රශ්නේ විසඳලා. මේ විසඳගත්ත ප්‍රශ්නයක් නෑ. ජීවිත කාලෙම කරේ ප්‍රශ්න විසඳන එක. දැන් විසඳිලාද ප්‍රශ්න දහමාන්නේ එකයි දැන් විසඳිලාද ප්‍රශ්න. හිතනවාද මේ ප්‍රශ්නේ දැන් මේ තියෙන ප්‍රශ්නේ විසඳුවාම දැන් ප්‍රශ්න ඔක්කොම ඉවර වෙයි කියලා. මේ සැප බදා ගත්තාම ත්‍රි ජීවිත කාලේ පුරාවටම සැපෙන් ඉන්න පුළුවන් කියලා හිතනවද? බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි මේ ප්‍රශ්න දෙකටම මේ ප්‍රශ්න වලට මේ දේවතාවටත් උත්තර නැහැ, මේ යක්ෂයාටත් උත්තර නැහැ. මේ දෙන්නටම උත්තර නෑ දෙන්නම නිරුත්තර වෙනවා දැන් මේ දෙන්න මැද ඉන්නවා මිනිස්සෙක් ඒ මිනිස්සයාට මිනිස්සෙක් විදිහට ඉන්න වෙලාවක් නෑ ඒ පැත්ත හැරිලා සැප බදා ගන්නවා ඒ බදාගත්ත සැප ඒ ලස්සන ඒ රස මේවා නීරස වෙලා අවලස්සන වෙලා දුකක් වෙනකොට අනිත් පැත්ත ඇහැරිලා යකෙක් වෙලා විසික් කරනවා. ඒතර මේ තමයි මිනිස්සයාට සිද්ධ වෙලා තියෙන දේ. මිනිස්සෙක් විදියට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිස්සයාගේ පපුවට දහම තට්ටු කරලා අහනවා ඔබට මොහොතක් නවතින්න බැරිද? ඔබට මිනිස්සෙක් වෙන්න බැරිද එක මොහොතකට? මේ සැප වැළඳ ගන්න හදන දෙවි කෙනෙක්, දුක ප්‍රතික්ෂේප කරන්න හදන ප්‍රේතේ, යකෙක් නොවි එක මොහොතකට ඔබට බැරිද මිනිස්සෙක් වෙන්න? පොඩ්ඩක් ওই දෙන්න මැද නවතින්න බැරිද එක පැත්තකටවත් හැරෙන්නේ නැතුව? ඔබට වෙහෙස නැද්ද? මේ වෙස්මාරුව, මේ ශනික වෙස්මාරුව ඔබ වෙහෙසටපත් කරලා නැද්ද? එක මොහොතකට දෙවි කෙනෙක්ගේ වේශය ගන්න වෙනවා, ඒ ආභරණ පළඳින්න වෙනවා, ඒ වේශ නිරූපණයේ ඊළඟ මොහොතේ යකෙක්ගේ වේශය. ආයෙත් දෙවි කෙනෙක්, ආයෙත් යකෙක්. ඉතින් දහම අහනවා ඔබට නැද්ද වෙහෙසක්? මේ සැප බදා ගන්නටයි, දුක ප්‍රතික්ෂේප කරන්නටයි ජීවිත කාලයම වෙහෙසිලා දැන් විඩාවටපත් වෙලා නැද්ද? එක මොහොතක් විස්රාම ගත්තොත් හොඳ නැද්ද? විවේක ගත්තොත්? ඔය දෙකම මොහොතකට අතහැරලා මොහතකට ඊළඟ සැප බදාගත්තේ නෑ කියලා, මේ තියෙන දුක ප්‍රතික්ෂේප කළේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ, පාඩුවක් නෑ. මක් නිසාද? බදාගත්ත සැපකුත් නෑ, ප්‍රතික්ෂේප කරපු දුකකුත් නෑ, මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා. ඒ නිසා මේ එක මොහොතක් ඔබට බැරිද ඔය දිත්තරංගනේ අත්හරින්ට. දෙවි කෙනෙක් වෙන්නේ නැතුව යකෙක් වෙන්නේ නැතුව. දහම කියනවා අපිට එතන නවතින්න කියා. ඒ මැද්දේ නවතින්නද කියා. අපි කැමති නවතින්න දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් විදිහට සැප බදාගත් කෙනෙක් විදිහට. හැබැයි කිසිම දිව්‍ය ලෝකයක් හෝ කිසිම සැපක් ලැස්ති නැහැ අපට සදාකාලික නිවහනක් වෙන්න. හරියට ඔන්චිල්ලාවක් වගේ ඔරලෝසුවක බට්ටෙක් වගේ කිසියම් වේගයකින් අපි එක පැත්තකට පදිනවද ඒ උසට ආපසු පිටිපස්සට ඇදෙන්න වෙනවා. ඒක පැත්තකට ඉහළට පැදලා ඉදිරියෙන් එතන නවතින්න බෑ කිසිම උන්චිල්ලාවකට. කිසිම උන්චිල්ලාවක් අපිව නවත්තන්නේ නැහැ එහෙම උඩ තැනක. ආපහු එවනවා. ආපහු පදිනවා ආපහු එන්න වෙනවා. ආපහු පදිනවා නැවත එන්න වෙනවා. එම නිසා දහම කියනවා මේ මොහොතේ නවතින්න. මේ මොහොතේ නිශ්චල වෙන්න. එක මොහොතකට අත්තරින්න සැප බඳා ගැනීමයි දුක ප්‍රතික්ෂේප කිරීමයි. එක මොහොතකට අත්හැර සැප බදා ගැනීමයි දුක ප්‍රතික්ෂේප කිරීමයි. බලන්න මේ සැප කියන්නේ මොකද්ද? බදා ගන්න හදන සැපෙහි ස්වභාවය මොකද්ද බලන්න. ප්‍රතික්ෂේප කරන්න හදන දුකෙහි ස්වභාවය කුමක්ද බලන්න. එක පැත්තකටවත් හැරෙන්න එපා. සැපේ පැත්තට හැරෙන්නත් එපා. දුකෙහි පැත්තට හැරෙන්නත් එපා. මැද ඉඳගෙන බලන්න. ඉදිරිපස දොරටුවෙන් එන සැප දිහා, පිටුපස දොරටුවෙන් එළියට විසික් කරන දුක දිහා බලන්න. බලාගෙන ඉන්නකොට පැහැදිලි වෙන ධර්මතාවයක් තිබෙනවා. කුමක්ද? මේ සැපයි දුකයි දෙක නොනවතින ගමනක. සැප සහ දුක තම තමන්ගේ ගමනකයේදී සිටිනවා. අපේ ගමනක නොවේ. ඒ සැප යනවා යාගේ ගමනේ, දුකත් යනවා යාගේ ගමනේ. හරියට හුළඟ වගේ ජනෙල් දොරවල් විවෘත නම් හමන දිසාවේ ඇරී තිබෙන දොරකින් හෝ කවුලුවකින් අපේ ගේ ඇතුළට එන හුළඟ අනිත් පස දොරටුවෙන් අයින් වෙලා යනවා, ඉවත් වෙලා යනවා, ඈතට යනවා. කොහෙන් ආවද, කොහාට ගියාද? සලකුණක්, සටහනක්, පා සටහනක් නොතබා මේ ස්වභාවය තමා අද්දකින සියලුම සැපේ සහ දුකේ හැටි. මේ කොහෙන් ආවද අපි දන්නේ. අපි හිතනවා මේවා කෑමත් එක්ක ආවා, අරයත් එක්ක ආවා, මේ තනතුරත් එක්ක ආවා, මේ තැනත් එක්ක ආවා. නමුත් ඇත්තටම කොහෙන් ආවද දන්නේ නැහැ. මක්නිසාද? අපි හිතනවා මේ අහවල් කෙනත් එක්කයි මේ සැප ආවේ. ඉතින් එහෙමනම් ඒ සැප දිගට තියෙන්න ඕනේ. මක්නිසාද? ඒ ආපු කෙනා තාම අපේ ළඟ ඉන්නවා. නමුත් සැප නැහැ. ඒ තනතුර තාම තියෙනවා. නමුත් එදා ලැබුව ආස්වාදය අද නැහැ. ඒ තනතුරේ නම් සැප තියෙන්නේ. තනතුර නම් අපිට සැප අරගෙන ආවේ. පුද්ගලයා නම් අපිව සතුටටපත් කරේ. ඒ සතුට, ඒ සැප, ඒ ආස්වාදේ දිගටම තියෙන්න ඕනේ. දැන් භෞතික දේ විතරයි අපේ ළඟ තියෙන්නේ. භෞතික පුද්ගලයෝ ඉන්නවා දිගටම. නමුත් මානසික ආස්වාදේ නැහැ. මත්දී නතර වී හොඳින් දෙනෙත් විවර කර අවදීන් බලන්න. සැප සහ දුක තම තමන්ගේ ගමනක අපේ ගෙදර හරහා යනවා. ඔබේත් මගේත් නිවහන ආත්ම භාවයේ නැමැති නිවහන හරහා මේ දෙන්නා තම තමන්ගේ ගමන යනවා. මොහොතකට අපාත් දකිනවා, සැපත්ත් දකිනවා, දුකත්ත් දකිනවා. මොහොතකට බදාගත්තා කියලා කිසිම සැපක් දිගටම තියාගන්න බෑ. ඒ වගේම ප්‍රතික්ෂේප නොකළා කියා කිසිම දුකක් දිගටම අපිත් එක්ක ඉන්නෙත් නෑ. පැහැදිලිව තේරුම් ගන්න. බදාගත්තා කියා කිසිම සැපක් සදහටම රැඳෙන්නේ නෑ. බදාගත්තා කියා එමෙන්න ප්‍රතික්ෂේප නොකළා කියා කිසිම දුකක් සදහටම අපිව අඬෝ අඬෝ ඉන්නෙත් නෑ. ටික කාලෙ දැන් මේ ඇත්තයි දහම කියන්නේ අපිට දකින්න කියා. මේ ඇත්ත දකින්න, මේ ඇත්ත දකින්න නම් ඔබ නිශ්චල වෙන්න. මේ ඒ පැත්තට මේ පැත්තට වේගෙන් හැරි හැරි ඉන්න එපා. සැප දිහාට සැපක් වෙනකොට ඒ පැත්තට පනින්න එපා. දුකක් වෙනකොට මේ පැත්තට පනින්න එපා. එහෙම පැනනොත් ඔබට එකක්වත් හරියට පේන්නේ නැහැ. ඒ නිසා මැද දෙපැත්තම පේන තැනක නිශ්චල වෙන්න. අන්න නිශ්චල වූ අවධානයේ වැදගත්කම. සමාධියේ වටිනාකම. ඊළඟට එහෙම හිතියට වැඩක් නැහැ. අපි ඇස්සහගෙන නම් ඒ සත්‍යයේ වැදගත්කම. එසේ සිටිමින් විමසා බලන්ට මේ පැමිණෙන සැපවල දුක්වල ස්වභාවය ඇවිත් යනවා, ඇවිත් යනවා, ඇවිත් යනවා. කිසිවක් ඉතිරි නොකොට මතක පමණක් ශේෂ කරමින් වෙන කිසිවක් ඉතිරි කරන්නේ. ඉතාම පැණිරහ දෙයක් කන්ට පුළුවන්. හැබැයි මේ පැණිරහ දිගටම දිවේ තියෙන්නේ. තිත්ත දෙයක් බොන්න පුළුවන්, දිගටම තිත්ත දිවේ තියෙන්නේ. එහෙම තිබ්බොත්, එහෙම තිබුණා කියලා හිතන්නේ එක දවසක කාපු පැණිරහ දිගටම දිවේ තියෙනවා. එහෙමනම් ඊළඟට කන කිසි දෙයක රහක් දැනෙන්නේ නැහැ අපිට. තිත්තක් දවසක කෑවහම ඒ තිත්තේ රහ දිගටම දිවේ තියෙනවා නම් ඊට පස්සේ කාපු කිසි දෙයක රහක් දැනෙන්න බෑ. නමුත් ඒක නෙවෙයි ඇත්ත. ඒ කිසිවක් රැඳෙන්නේ නැහැ, ඉතිරි වෙන්නේ නැහැ, ඉතිරි කරන්නේත් නැහැ. ඉතිරි කරගන්න එකම දේ මතකයේ විතරයි. මෙහෙම රසවත් අත්දැකීමක් ලැබුවා කියන මතකය, මෙබඳු කටුක අත්දැකීමක් වින්දා කියන මතකය, මතක පමණක් ශේෂ කරමින් සියල්ල ඇවිත් යනවා. ඒ සැපත් නෑ දුකත් නෑ. යම්තාක් වින්දාද සැප, යම්තාක් වින්දාද දුක, ඒ විඳි එකදු සැපක්වත් දුකක්වත් දැන් මෙතන නෑ. දැන් තියෙන්නේ මතක ටිකක් විතරයි. මතකයෙන් කරන්නේ ආපහු විඳිනවා. මේ ඉවර වෙච්ච සැපයි ඉවර වුණු දුකයි මතකයෙන් යලි යලිත් විඳිනවා. ඒ විඳින්නේ ඒ සැපවත් ඒ දුකවත් නොවේ, සිතිවිල්ලක් පමණයි. සිතිවිලි විඳිමින් විඳිමින් ඉන්නවා. සිතිවිලි වලට හඬමින්, සිතිවිලි වලට බිය වෙමින්, සිතිවිලි වලට රැවටෙමින්, සිතිවිලි සමග සිනහසෙමින් ගෙවන ජීවිතයක්. සිතිවිල්ලකට බෑ සැබෑ සැපයක් දෙන්න. සිතිවිලි දන්නේ සැබෑ සැපේ කුමක්ද කියා. එම නිසා දහම අපට කියනවා අයින් වෙන්න සිතිවිලි වලින්. අයින් වෙන්න සිතිවිලි වලින්. සිතිවිලි අයින් කරන්න කියා නොවේ දහම කියන්නේ. භාවනාව බොහෝ දෙනෙක් තේරුම් ගන්නවා සිතිවිලි අයින් කිරීමක් විදිහට, සිතිවිලි ඉවත් කිරීමක් විදිහට. නෑ, සිතිවිලි තිබුණාවේ ඔබ අයින් වෙන්නේ සිතිවිලි වලින්. ඒ සිතිවිලි ඇතුළට ගිහිල්ලා ඒ මතක වමාරමින්, පරණ දුක් නැවත අනුභව කරමින්, පරණ සැප නැවත වමාරමින් විකමින් ඒ සිතිවිලිත් එක්ක ඉන්දෙපා. මක් නිසාද? සිතිවිලි දිරවන්නේ නෑ. සිතිවිලි අනුභව කරන කෙනාට මානසික ජීර්ණ හැදෙනවා. නැවත නැවත සැප වේවා දුක වේවා, නැවත නැවත ඒ සිතිවිලි අනුභව කරනවා නම් ඒවා ජීර්ණ වෙනවා. ඒ සිතිවිලි අජීර්ණයේ අපහසුතා තමයි අපි අද විඳින්නේ. නැතුව පරණ දුකක ප්‍රතිඵලයක් නෙමේ මේ විඳින්නේ. දහම බොහොම සරලව කියනවා, බොහොම ලස්සනට කියනවා සිතිවිලි වලින් අයින් වෙන්න. මේවා කණ්ඩ යන්න එපා. සිතිවිලි අනුභව කරන්න එපා. අයින් වෙන්න. සිතිවිලි ආවාවේ, සිතිවිලි තිබුණාවේ සිතිවිල්ලක් කියලා දැනගෙන අයින් වෙන්න. සිතිවිලි වලට නිදහසේ ඇවිත් යන්න දෙන්න. ඔබ මේ මොහොතෙහි නවතින්න. නැවතුණු විටයි ඇත්ත පේන්නේ. ඇත්ත පේන පමණට තව තවත් නිශ්චල වෙන්න පුළුවන්. නිශ්චලත්වයයි නිදහස කියන්නේ. මේ දහම් මඟ නිදහස ඉලක්ක කරගෙන යන ගමනක්. නිදහස විමුක්තිය. බලන්න මේ මොහොත නිදහස්ද කියා. මොහොතින් මොහොත බලන්න නිදහස්ද කියා. දැන් දහවල් දානීය වෙලාව. මේ ඇසූ කාරණා කෙතරම් දුරට එතනදී අත්දකින්න පුළුවන්ද? අතීත මතක අනාගත බලාපොරොත්තු මේවත් එක්ක වර්තමාන ආහාරයේ කොච්චර දුරට අපි පටලව ගන්නවද කියලා බලන්න. මේ සිතිවිලි අත්හරිමින් වර්තමානය අනුභව කරන්න පුළුවන්ද? මෙනෙහි කිරීමක් කලන්න දහවල් දාණයෙන් පසු මේ ඇසූ කාරණා විවේකීව මෙනෙහි කරන්න. හොඳම දේ තමයි සක්මණින් මෙනෙහි කරන්න. ඉන්පසු පස්වරු එකට පමණ ධර්ම සාකච්ඡාව. ඒ සාකච්ඡාවට මේ කරන අභ්‍යාස පිළිබඳ ගැටලු තිබෙනවා නම් ලියා ලිඛිතව ඉදිරිපත් කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.